සාදු සාදු
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
සාදු සාදු
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
සාදු සාදු
ඉද පන භික්කවේ ඒකච්ඡස්ස පුග්ගලස්ස අපමත්තකං පාපං කම්මං කතං තමේනං නිරයං උපනේති ඉද පන භික්කවේ ඒකච්ඡස්ස පුග්ගලස්ස තාදි සංඤේව අපමත්තකං පාපං කම්මං කතං දිට්ඨ ධම්ම වේදනීයං හෝති නානුං පිඛායති කිං බහුදේවාති අති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නවසරයි සද්ධාවන්ත පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා කෙබඳු දේශනාවක් කළොත් සුදුසුද කියලා අපි උන්වහන්සේගෙන් විමසපු අවස්ථාවේ උන්වහන්සේ සිහිපත් කළා සූත්‍ර දේශනාවක් මුල් කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරන්නට පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒ නිසා ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයටම විශේෂයෙන් වැදගත් වෙන සූත්‍ර දේශනාවක් අපි අද මාතෘකා කරගත්තේ ටික වෙලාවක් ධර්ම දේශනා කරන්න. අංගුත්තර නිකායේ තික නිපාතයට අයත් ලෝණ ඵල සූත්‍රයේහි ඇතුළත් වෙන දේශනා පාඩේකුයි අපි මාතෘකාව හැටියට තබා ගත්තේ. ලෝණ ඵල කියලා කියන්නේ ලුණු පුපුර. ලුණු පුපුරක් කියන්නේ ගම්වල පින්නතුන් හොඳට දන්නවා කුඩාම කුඩා ලුණු කැටයකට තමයි අපි ලුණු පුපුරක් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කුඩා ලුණු පුපුරක් උපමා කරගෙන කරන ලද දේශනාවක් නිසායි මේ සූත්‍ර දේශනාව ලෝණ ඵල සූත්‍රයේ හැටියට හැඳින්වෙන්නේ. මෙහිදී තථාගතයන් වහන්සේ විශේෂයෙන් දක්වන්නේ යම්කිසි කෙනෙකුට මහේසාක්‍ය බව ඇති කරගන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට කර්ම වේගය පවා අභිබවා යාමේ මහ පුදුමාකාර තේජසක් ශක්තියක් ගොඩනගා ගන්නට පුළුවන් බවයි. කෙනෙක් අල්පේ සාක්‍ය වෙනවා නම් ඒ පුද්ගලයාට බාහිර සමාජයේ බොහෝ බාධක තුලින් ඔහුගේ ජීවිතයේ ලෞකික අරමුණු, ලෝකෝත්තර අරමුණු කඩා කප්පල් වෙලා ඔහු මේ ලෝක වශයෙන් උත් පරලෝක වශයෙන් උත් යටපත් වෙච්ච විනාශ වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන් බාහිර බාධක නිසා. ඒ වගේම සසර ගමනේ අපි කරගෙන තියෙන යම් යම් අකුසල කර්මයනොත් අපේ ජීවිතයේ කරන කටයුතු වලට බාධක හැටියට හරස් වෙන්නට පුළුවන්. තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ කෙනෙක් සතුව කුසල් පමණක් නෙවෙයි සසරේ අකුසල කර්මත් තියෙන්නට පුළුවන්. හැබැයි අකුසල කර්ම වලින් අල්පේ සාක්‍ය පුද්ගලයාට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒ තැනැත්තා යට කරගෙන කර්ම වේගේ ගලා යනවා. යමෙක් මහේ සාක්‍ය වෙනවා නම් කර්මයට එතරම් හානියක් ඔහුට කරන්නට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාරණය පහදන්නටයි තථාගතයන් වහන්සේ මේ ලුණු පුපුරෙහි උපමාව දේශනා කරන්නට යෙදුණේ. අපි මාතෘකා කළ සූත්‍ර පාඨයෙන් තථාගතයන් වහන්සේ දක්වනවා, ඉදපන භික්කවේ ඒකච්චස්ස පුද්ගලස්ස අප්පමත්තකම් පාපං කම්මං කතං තමේනං නිරයං උපනේති. මහණෙනි, මේ ලෝකයේ ඇතැම් මිනිසෙක් ඇතැම් පුද්ගලෙක් ඊටාම කුඩා අල්ප අකුසල කර්මයක් සසරේ කරගෙන තියෙනවා. ඒ අකුසල කර්මයාගේ විපාකයේ වශයෙන් ඒ තනත්තා නිරයට ඇදගෙන ගිහිල්ලා කල්ප කාලාන්තරයක් මහා දුකක් ඇති කරනවා. අර කුඩා කර්මයේ විසින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, තවත් යම්කිසි කෙනෙක් එපමණම අල්ප වූ අකුසල කර්මයක් කරගෙන තියෙනවා. නමුත් ඒ තැනැත්තා නිරයට ඇදගෙන යන්නට සමත් වෙන්නේ නැහැ. ditta dhamma vedaniya vase. ඒ කියන්නේ මේ ජීවිතයේ ලබා දිය හැකි පොඩි පොඩි කර්ම විපාක ටිකක් ලබා දෙනවා. මතු භවයේ කිසියම්ම හානියක් කරන්නට ඒ කර්මය සමත් වෙන්නේ නැහැ. එහෙමනම් එක හා සමාන අකුසල කර්ම දෙකක් දෙන්නේ කරගෙන තියෙනවා. එක්කෙනෙක් නිරයට ඇදගෙන ගිහිල්ලා කල්ප කාලාන්තරයක් මහා විපාක ඇති කරනවා. අනිත් පුද්ගලයාට මේ ජීවිතයේ ස්වල්ප විපාකයක් ඇති කරලා ඒ අහෝසි වෙනවා. බුදුරජාණන් වහන්සේ අහන්නේ, කුමක්ද මේකට හේතුව? මේකට හේතුව තමයි පුද්ගලයා අල්පේසාක්කෙනං කර්මය ඔහු යට කරගෙන යනවා. පුද්ගලයා මහේසාක්කෙනං ඔහු යට කරගෙන යන්නට කර්මයට පුළුවන් කමක් නැහැ. එතකොට පින්නතුන්ට හිතෙන්නට පුළුවන්, අපි මෙතෙක් කාලයක් නම් හිතාගෙන හිටියේ මේ ලෝකේ අනිත් මොන දේවල් අසාධාරණ විදිහට සිද්ධ වුණත් මේ කර්මයවත් සාධාරණ විදිහට හැමෝටම එක විදිහට විපාක දෙනවයි කියලා. දැන් බැලුවාම කර්මයත් ලොකු මිනිස්සුන්ට එක විදිහකට, පොඩි මිනිස්සුන්ට එක විදිහකට එහෙමද විපාක දෙන්නේ කියලා හිතෙන්නට පුළුවන්. එහෙම තමයි. ඉතින් ශක්තිය ඇති තැන අභිබවාගෙන යන්නට දුබල දෙයකට බැහැ. දුබල දෙයක් අභිබවා යන්නට ශක්තිමත් දෙයකට පුළුවන්. ඒ නිසා පුද්ගලයා දුබල වෙනවා නම් කර්මයට පුළුවන් පුද්ගලයා අභිබවාගෙන යන්න. හැබැයි පුද්ගලයා ශක්තිමත් වෙනවා නම් ඒ පුද්ගලයා අභිබවාගෙන යන්නට කර්ම ශක්තියට පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කාරණය මතු කරන්නට, මේ කාරණේ දේශනා කරන්නට තමයි තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාව විවරණය කරන්නේ. දැන් අර සාමාන්‍ය සමාජයේ කියමනක් තියෙන්නේ, මොනවා කරන්නද, මිටි තනින්නේ, වතුර බහින්නේ, අපේ ඇඟ පිටින් තමයි ඉතින් ඔක්කොම යන්නේ, අපි කළත් නොකළත් අපේ කර පිටින් තමයි සියල්ල යන්නේ කියලා මිනිස්සු කියනවනේ නේද? එතකොට මිටි තනින් වතුර බහිනවයි කියන එක සමහරව බොහොම අවලාදයක් හැටියට, නුසුදුසු දෙයක් හැටියට, අසාධාරණයක් හැටියට තමයි කතා කරන්නේ. ඇත්තටම මිටි තනින් වතුර බහින එක අසාධාරණද සාධාරණද? එක එක්කෙනා එක එක මත ඉදිරිපත් කරන්නට පුළුවන්. අපි ඒකට සාධාරණයි කිව්වත් අසාධාරණයි කිව්වත් වතුර කොහෙන්ද බහින්නේ? මිටි තැනි. උස් තැනකින් ස්වභාවිකව වතුර බහින්නේ නැහැ. උස් තැනකින් වතුර බහින්න නම් යම් බලයක් යොදවන්නට ඕන ඉහළට ඔසවන්න. එහෙම අමතර බලයක් නොයොදන හැම මොහොතකම වතුර බහින්නේ කොහෙන්ද? මිටි තැනි. ඒක මේ ලෝකයේ එක්තරා ධර්මතාවයක්. ඒකට අපි කැමති වුණත් වැඩක් නැහැ, අකමැති වුණත් වැඩක් නැහැ, සාධාරණයි කිව්වත් වැඩක් නැහැ, අසාධාරණයි කිව්වත් වැඩක් නැහැ, වතුර බහින්නේ මිටි තැනින් තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ, ඉතින් තමන් මොකටද මිටි වෙන්නේ? තමන්ට පුළුවන් ඕන නම් උස් වෙන්නට. උස් වෙන්නට පුළුවන්කම තියෙද්දී මිටි වෙලා ඉන්නවා නම් ඔක්කොම ඉතින් තමන්ගේ කර පිටින් තමයි යන්නේ. පසුව අඳෝනා නගල වැඩක් නැහැ. මනුස්සත්වයේ ලැබූ ඕනම කෙනෙකුට මේ මහේසාක්‍ය භාවය ඇති කරගන්නට පුළුවන්. මේ කාරණේ පහදන්නට තථාගතයන් වහන්සේ මේ ලුණු පුපුරෙහි උපමාව දේශනා කරන්නේ. උන්වහන්සේ අහනවා, මහණෙනි, යම්කිසි කෙනෙක් ඉතා කුඩා ලුණු කැටයක් අරගෙන භාජනයකට වතුර ස්වල්පයක් ගන්නවා. ඒ ලුණු කැටේ මේ භාජනයට දානවා. ටික වෙලාවක් යනකොට ලුණු කැටේ දිය වෙලා යනවා. වතුර ටිකට මොකද වෙන්නේ? ලුණු රස වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, එපමණම ලුණු කැටයක් ඒ තැනැත්තා අරගෙන ගිහිල්ලා ගඟට දානවා. ටික වෙලාවකින් ලුණු කැටේ දිය වෙලා යනවා. ගඟේ වතුර ලුණු රස වෙනවද නැද්ද? වෙන්නේ නැහැ. ඇයි? එක ප්‍රමාණයෙම ලුණු කැට දෙකක් නේ බඳුනටයි ගඟටයි දැම්මේ. බඳුනේ වතුර ලුණු රස වෙන්නටත් ගඟේ වතුර ලුණු රස නොවෙන්නටත් හේතුව මොකක්ද? භාජනයේ වතුර ස්වල්පයයි. ඒ නිසා ස්වල්ප වූ ජලය අර කුඩා ලුණු කැටේනුත් විපරීත වුණා. ගඟේ ජලය මහත් ධාරාවක් හැටියට අකණ්ඩව ගලා බසිනවා. ඒ නිසා ලුණු කැටේ ගඟේ දිය වෙනවා. දැන් ගඟ මහේසාක්‍යයි කියලා ලුණු කැටේ දිය නොවී තියෙන්නේ නැහැ බයට. එහෙම නැත්නම් ලුණු කැටේ පැත්තකට විසෙන්නේ නැහැ. ලුණු කැටේ ගඟේ දිය වෙනවා. දිය වුණාට ගඟේ ජලකඳ මහත් නිසා ඒ ජලකඳේ ලොකු විපරීත භාවයක් ඇති කරන්නට අර කුඩා ලුණු කැටේ සමත් වෙන්නේ නැහැ. හැබැයි භාජනයේ වතුර ස්වල්පයක් තියෙන නිසා භාජනයේ තියෙන කුඩා ජල බිඳ විපරීත කරලා Tamanගේ මුල් ස්වභාවය සම්පූර්ණයෙන් කන පිට හරවන්නට අර කුඩා ලුණු කැටේ සමත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අන්න ඒ වගේ තමයි දුබලයා මැඩගෙන මේ ලෝකේ ශක්තියින් ක්‍රියාත්මක වෙනවා. ප්‍රබලයා මඩින්නට එහෙම පුළුවන් කමක් නැහැ. පුද්ගලයා අල්පේ සාක්‍ය නම් බාහිර බාධක පමණක් නෙමේ, කර්මයත් ඔහුව මැඩගෙන යනවා. හැබැයි පුද්ගලයා මහේ සාක්‍ය නම් බාහිර බාධක පමණක් නොවේ, කර්මයටවත් ඔහු මැඩගෙන යන්නට පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කියනකොට වරදවා හිතන්නට එපා. අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහේ ධනයෙන්, බලයෙන්, නිලයෙන්, පිරිවරින්, කීර්තියෙන් මහේ සාක්‍ය බව ගැන එහෙම නෙමෙයි මෙතන කියන්නේ. නේද? අපිට මහේසාක්‍ය කියනකොටම ඕවානේ මතක් වෙන්නේ, හොඳට සල්ලි තියෙන, ගෙවල් දොරවල් තියෙන, යාන වාහන තියෙන, දේශපාලන හෝ නීතිමය බලතල තියෙන, අන් අය මැඩපවත්වන, තලාපෙලා කටයුතු කරන ටිකක් අමුතු විදිහේ මිනිස්සු තමයි අපිට මතක් වෙන්නේ මහේසාක්‍ය කිව්ව ගමන්. හැබැයි මෙතන කියන්නේ ඒ භෞතික මහේසාක්‍ය බව නෙමෙයි. යම් කිසි කෙනෙක් ධනෙන්, බලෙන්, නිලයෙන්, කීර්තියෙන්, පිරිවරින් පොහොසත් නම් ඒ තනත්තාටත් යම්කිසි මහේසාක්‍ය බවක් තියෙනවා. හැබැයි ඒ මහේසාක්‍ය බව භෞතික වූ මහේසාක්‍ය බව. ඒ භෞතික මහේසාක්‍ය බව තිබුණු පමණට කර්මය මඩින්නට ඒ සමත් වෙන්නේ නැහැ. කොච්චර භෞතික වශයෙන් මහේසාක්‍ය වුණත් මනස ශක්තිමත් නැතිනම්, මනසින් දුබල නම්, මනසින් මහේසාක්‍ය නැතිනම් ඒ තනත්තාට කර්ම ශක්තිය මඩින්නට බෑ. ඒ නිසානේ කියන්නේ රජකම් කළත් කලකම් පල දෙනවා කියලා. රජ වෙලා ඉන්නවා කියන්නේ භෞතික වශයෙන් මහා මහේසාක්‍ය බව. හැබැයි මනස දුබල නම් කර්ම සියල්ල ඔහු යට කරගෙන විනාශ කරගෙන යනවා. අපිට ලෝකේ දිහා බැලුවහම මේවා පැහැදිලිව පේනවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දක්වනවා යම් කිසි කෙනෙක් මනසින් මහේසාක්‍ය වෙනවා නම් අන්නේ තැනැත්තාට පුළුවන්කම තියනවා කර්ම ශක්තිය අභිබවා යන්නට. ඒ තැනැත්තා දුගී දුප්පත් පැලක ජීවත් වෙන කෙනෙක් වෙන්නට පුළුවන්. ධනෙන්, බලයෙන්, නිලයෙන්, කීර්තියෙන්, පිරිවරින් ඒ තැනැත්තාට බල පුළුවන්කාරකමක් නැති වෙන්නට පුළුවන්. හැබැයි මනස ශක්තිමත් නම්, මනසින් මහේසාක්‍ය නම් ඒ තැනැත්තාට කර්මය අභිබවා යාමේ ශක්තිය පවතිනවා. එතකොට මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙන්නට පුළුවන්, ඉතින් බුදුරජාණන් වහන්සේ මනසින් මහේසාක්‍යයිනේ, මුගලන් හාමුදුරුව මනසින් මහේසාක්‍යයිනේ, උන්වහන්සේලාටත් කර්ම විපාක දුන්නා නේද කියලා හිතෙන්නට පුළුවන්. පින්නතුනි, කරපු කර්මය නැති කරන්නට පුළුවන්කමක් නැහැ කාටවත්. මොනතරම් මහේසාක්‍ය බවක් තිබුණා වුණත් කරපු කර්මය නොකලා කරන්නට පුළුවන්ද? බුදුහාමුදුරුවන්ටත් බෑ, රහතන් වහන්සේටත් බෑ, අන් කෙනෙකුටත් බෑ. කරපු කර්මය එහෙමම තියෙනවා. හැබැයි මහේසාක්‍ය පුද්ගලයාට මේ කර්ම වේගය මතුමතු සිද්ධ වෙන්නා වූ කර්ම වේගය අභිබවා යන්නට පුළුවන්. ඒ වගේම සිද්ධ කරගත්තා වූ කර්මයේ විපාකය අවශ්‍ය නම් යටපත් කරන්නට පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ, රහත් වුණාට පස්සේ කර්මයේ යටපත් කරන්නට යන්නේ නැහැ. ඇයි? එහෙම අවශ්‍යතාවයක් උන්වහන්සේට නැහැ. අපි තුල තවම තෘෂ්ණාව තියෙන නිසා, සැප විඳින්නට කැමති නිසා, දුක් විඳින්නට අකමැති නිසායි අප දුක පිණිස හේතු වෙන යම් යම් දේවල් යට කරගන්නට උත්සාහ කරන්නේ. රහත් වුණාට පස්සේ, පසේ බුදු වුණාට පස්සේ, බුදු වුණාට පස්සේ උන්වහන්සේලාට සැපයත් එකයි, දුකත් එකයි, අකුසල කර්ම විපාකයත් එකයි, කුසල කර්ම විපාකයත් එකයි, ඒවා එන හැටියට විපාක දෙන්නට ඉඩ හරිනවා විනා කිසිවක් මැඩපවත්වන්නට උත්සාහ කරන්නේ නැහැ. ඒ නිසයි බුදුහාමුදුරන්ට රහතන් වහන්සේට කුසල් වගේම අකුසලුත් මතුවෙලා ක්‍රියාත්මක වුණේ. හැබැයි රහත් වෙන තෙක් යම්කිසි කෙනෙකුට සැප විඳින්නට කැමති, දුක් විඳින්නට අකමැති. ඒ කාල වකවානුව තුල අරහත්ත්වයටපත් වෙන තෙක් අපට ඕනනම් කරන ලද අකුසල කර්ම නැති කරන්න බැරි වුණාට ඒවා යටපත් කරන්න පුළුවන්. ඒවා මැඩපවත්වන්න පුළුවන්. ඒ විදිහට මැඩපවත්වාගෙන නිවන් දකින ආත්ම භාවය දක්වා අරගෙන ගියොත් අරහත්ත්වයටපත් වෙලා පිරුණුවන් පෑවට පස්සේ සියල්ලම අහෝසි වෙනවා. එහෙමනම් මතුමතු සිදුවෙන කර්ම සහ ඒ කර්ම වේගයේ අභිබෝවා යන්නට පුළුවන්, සිද්ධ කරගත්තා වූ කර්මයන්ගේ විපාකය මැඩපවත්වන්නට පුළුවන්. එහෙම මැඩපවත්වලා දුක් නොවිඳ සැප විඳිමින් බාහිර බාධක වලින් විකෘති නොවි විනාශ නොවි සුරක්ෂිත කරගෙන මේ සසර ගමන පවත්වාගෙන යන්නට පුළුවන්. ඒ අවශ්‍යතාවයේ අපේක්ෂාව අරහත්යෙන් අවසන් වෙනවා. ඊට පස්සේ තින් අකුසල කර්ම විපාක යට කරන්නවත් කුසල කර්ම විපාක මතු කරන්නවත් කවදාවත් උත්සාහවත් වෙනවද නැහැ. බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් දානි නැතුව යව වැළඳුවනේ නේද? ඒ වෙලාවේ මුගලන් හාමුදුරුව අහනවා උතුරු කුරු දිවයිනට ගිහිල්ලා මම අරන් එන්නද පිණ්ඩපාතේ? බුදුහාමුදුරුව කියනවා නැහැ ඕන නැහැ. අපි නම් මොකද කියන්නේ? හා කමක් නැහැ මේ යව කකා ඉන්න පුළුවන්ද? පුළුවන් ටිකක් ගිහින් අරන් එන්නට කියලායි සාමාන්‍ය කෙනෙක් නම් කියන්නේ. තථාගතයන් වහන්සේට එම සැපද දුකද කියන එකේ අමුතු උස්පහත් බවක් නැහැ. තාදී ගුණය තියෙන නිසා ලාභ ලාභ යසායස නින්දා ප්‍රසංසා සැප දුක කියන අෂ්ටලෝක ධර්මයේම සමසිතින් පිළිගන්නවා. මුගලන් මහරහතන් වහන්සේත් අර හොරු වට කරනකොට ඒ අය යම් කර්මයක් කරගන්නට සැරසෙන නිසා උන්වහන්සේ දෙවරක්ම නික්ම ගියා. තුන්වෙනි වතාවෙත් මේ අය එකතු වෙනකොට උන්වහන්සේ බැලුවා ඇයිද මෙහෙම වෙන්නේ කියලා. බලනකොට ඒ අයගේ දෝෂේ පමණක් නෙමේ තමන් සතුව කර්මය තියෙනවා. එහෙමනම් ඉතින් ඒක එන හැටියට උන්වහන්සේ බාරගත්තා. ආයේ ඒක උස්පහත් කරන්නට උන්වහන්සේ උත්සාහ කළේ නැහැ. මේ අරහත්ත්වයේ තියෙන විශේෂත්වයයි. කුසල සැපයට හෝ දුකට විශේෂ අපේක්ෂාවක් නැහැ, විශේෂ ඇල්මක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. ඒ නිසා සියල්ල විපාක දෙනවා. හැබැයි අරහත්ත්වයට පත් වෙන තෙක් අපට සසර ගමනේ විනාශ නොවි ඉන්නට, දුක් විඳින්න නැතුව ඉන්නට, පීඩා නොවිඳ ඉන්නට, කෙලෙස් නසනකම් අවශ්‍ය ශක්තිය රැකගන්නට, අනුන්ගේ අභියෝග හමුවේ බාහිර බාධක හමුවේ විනාශ නොවි ඉන්නට, ලෞකික වශයෙන් සාංශාරික වශයෙන් සුවදායකව පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්නට නම් අර අකුසල කර්ම විපාක යටපත් කරගෙන කර්ම වේගයෙන් මැඩගෙන කුසල ශක්තිය ඉස්මතු කරගෙන යාමේ යම් මහේසාක්‍ය බවක් තියෙන්නට ඕනේ. අන්න ඒ මහේසාක්‍ය බව ඇති කරගත්තොත් ඒ තැනැත්තාට කර්මයේ පවා මැඩගෙන යන්නට පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. කියන්නේ අපි හැමදෙනා සතුවම කුසල අකුසල කර්ම දෙකම තියෙනවා. දැන් කුසල කර්මයක් මතුවෙනවද අකුසල කර්මයක් මතුවෙනවද කියන එක තීරණය වෙන්නේ කුමක් මතද? දැන් අපේ මල්ලේ ඔක්කොම ಜಾති තියෙනවා. දැන් කොයිකද ඉදිරිපත් වෙලා විපාක දෙන්නේ මේ වෙලාවේ කියන එක කවුද තීරණය කරන්නේ? කවුද තීරණය කරන්නේ? ගොඩ නැගෙන පාරිසරික සාධකත් එක්ක අපේ සිතුවිලි, අපේ වචන, අපේ ක්‍රියා, බාහිර පරිසරය මේවත් එක්ක තමයි මේ වෙලාවේ අකුසල කර්ම විපාකයක්ද මතුවෙන්නේ, කුසල කර්ම විපාකයක්ද මතුවෙන්නේ කියන එක තීරණය කරන්නේ. ඒ නිසා සිතේ ශක්තිය අවදි කරගත්තොත් කර්මයේ ශක්තිය මඩින්නට පුළුවන්. හැබැයි කර්මයේ ශක්තිය අවදි වුණොත් සිතේ ශක්තිය දුබල වෙලා සිත යට කරගෙන කර්මයේ ක්‍රියාත්මක වෙනවා. මේ ලෝකයේ පුද්ගලයෙක් සම්බන්ධව ක්‍රියාත්මක වෙන නියාම ධර්ම පහක් තියෙනවා. මොනවද? කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම. ওই නියාම ධර්ම පහෙන් කර්ම නියාමයේ, චිත්ත නියාමයේ කියන දෙක වඩාම ප්‍රබලයි. අනිත් ඔක්කොටම වඩා ප්‍රබලයි මොනවද? කම්ම නියාම, චිත්ත නියාම. ඔය දෙකෙන් වඩා ප්‍රබල වෙන්නේ කොයිකද? නෑ. චිත්ත නියාමය කිව්වොත් වැරදි. කම්ම නියාමය කිව්වොත් ඒත් වැරදි. ඇයි ඒ? එහෙම කියන්නට බෑ. අපි හිතමු ධාවන පතයක ක්‍රීඩකයෝ දෙන්නෙක් හිටගස්සවලා එකවරම සංඥා කරනවා දුවන්නට. අපි හිතමු මේ ක්‍රීඩකයෝ දෙන්න එක්කෙනෙක් A අනිත් එක්කෙනා B. AB කියන ක්‍රීඩකයෝ දෙන්න එකම ධාවන පතයක එකම රූලක නවත්තලා එකවර දුවන්නට සැලැස්සුවොත් කවුද දිනන්නේ? අන්න හරි, ජවය වැඩි වෙච්ච කෙනයි දිනන්නේ. සමහර වෙලාවට එක වෙලාවක B කියන එකේ දිනන්නට පුළුවන්, එක වෙලාවක A කියන එකේ දිනන්න පුළුවන්. අපි දන්නේ කොහොම හරි ඒ වෙලාවේ හැටියට ජවය වැඩි කරගත්තු කෙනා දිනනවා. A කියන එකේ නාම දිනනොයි කියලා අපිට නියම කරන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. B කියන එකේ නාම දිනනවා කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම බෑ. ලෝකේ බොහෝම ධාවන සූර්යෝ හැටියට ඉන්න අයත් පරාද වෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවේ හැටියට අවස්ථානුකූලව ජවය මතු කරගන්න පුළුවන් වෙච්ච කෙනයි ඒ තරඟයෙන් ජයග්‍රහණය කරන්නේ. එහෙමනම් කර්ම වේගය සහ චිත්ත වේගය කියන දෙක සසඳලා බලනකොට චිත්ත වේගයමයි ජයගන්නේ කියලා අපිට කියන්නට බෑ. කර්ම වේගයමයි ජයගන්නේ කියලා කියන්නට බෑ. යම් කෙනෙකුගේ චිත්ත ශක්තිය කර්මය මඩින්නට තරම් අවදි කරන්නට පුළුවන් නම් චිත්තේ ජවය වැඩි කළ තැන කර්මයේ ජවය අභිබවා යන්නට පුළුවන්. හැබැයි සිත දුබල වෙලා, සිත අල්පේශාක්‍ය වෙලා කර්මයේ ජවය වැඩි වුණොත් ඒ තැනත්තා යට කරගෙන නිරයට ඇදගෙන ගිහිල්ලා කල්ප කාලාන්තරයක් දුක් දෙන්නට තරම් ඒ කර්ම වේගය සමත් වෙනවයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා සසර කරගන්න කළගත්තා වූ යම් යම් කුසල ධර්මයන් නිසා මේ ජීවිතයේ ධනය, බලය, නිලය, කීර්තිය, පිරිවර, යසයිසුරු, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන කෙනෙකුට තියන්නට පුළුවන්. ඒක වාසනාවක්, ඒක එක්තරා පුණ්‍ය බලයක්. හැබැයි ඒ පුණ්‍ය බලයෙන් විතරක් කෙනෙක් භෞතිකව මහේසාක්‍ය වුණාට පමණක්මදි තවත් අපි දෙයක් ඇති කරගන්න ඕන. මොකක්ද? මානසික මහේසාක්‍ය භාවය, චිත්ත ශක්තිය වඩවා ගන්න ඕන. එමනම් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ අර භාජනයේ තියෙන වතුර ස්වල්පේ වගේ කුඩා ලුණු කැටයකින් විකෘති වෙලා විනාශ වෙලා යන්නේ නැතුව අර පුංචි අකුසල කර්මයකින් නිරයට ඇදගෙන ගිහිල්ලා කල්ප ගානක් දුක් විඳින්නට ඉඩ සලස්වා ගන්නේ නැතිව මේ කර්ම වේගය පවා මැඩගෙන යට කරගෙන සංවිධානය කරගෙන අභිභවාගෙන යන්නට තරම් කෙනෙකුට ඕන නම් මානසික ශක්තියක් ඇති කරගන්නට පුළුවන්. අන්නේ මානසික මහේසාක්‍ය බව ඇති කරගන්නේ කොහොමද කියලයි මේ සූත්‍රයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ මේ සඳහා කරුණු හතරක් නිර්දේශ කරනවා. සාධක වශයෙන් මෙන්න මේ කරුණු හතර හරියට පුරුදු පුහුණු කරන්නට පුළුවන් නම් ඒ තැනැත්තාට ආධ්‍යාත්මික වශයෙන්, මානසික වශයෙන් මහේසාක්‍ය පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. කර්මයේ පවා මැඩගෙන ඉදිරියට යන්නට පුළුවන්. මොනවද මේ සාධක හතර? කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන කරුණු හතර. භාවනා කියන වචනේ කිව්වට බියපත් වෙන්නට එපා. භාවනා කියලා මෙතන කියන්නේ වඩවනවා. එතකොට මේක වාඩි වෙලා කරන වැඩක් විතරක් නෙමෙයි, භාවනාව ඕන ඉරියව්වකින් ඕන විදිහකට කරන්නට පුළුවන්. හැබැයි කොහොම කළත් කෙරෙන්නට ඇත්තේ වර්ධනය වෙන එකයි, වැඩෙන එකයි. යමක් වඩන්නට නම් අනිවාර්යෙන් කටයුතු දෙකක් කෙරෙන්න ඕන. මොනවද? දුබලකම් හඳුනාගෙන ටික ටික අයින් කරන්න ඕන. ප්‍රබල වෙන්නට අවශ්‍ය ගුණාංග හඳුනාගෙන ටික ටික දියුණු කරන්න. ඔන්නෝයේ වැඩ දෙක හරියට කරන්නට පුළුවන් නම් ඒ තැනත්තාට යමක් වඩන්නට පුළුවන්, ශක්තිමත් කරන්නට පුළුවන්. එහෙම නේද? ඕනම දෙයක් ශක්තිමත් කරන්න ඔය දෙකයි කරන්න ඇති. දුර්වලකම් අයින් කරන්න ඕන, ශක්තිමත් වෙන්න අවශ්‍ය ගුණාංග හඳුනාගෙන එකතු කරන්න. ලෝකයේ ඕනම දෙයක් ශක්තිමත් කිරීම, වැඩි දියුණු කිරීම පිළිබඳව කතා කරලා බැලුවොත්, එහි ප්‍රමිතිය ඉහළ නැංවීම පිළිබඳව කතා කළොත් ඔය දෙක තමයි කරන්න තියෙන්නේ. එහෙමනම් ඔය දෙක අපිට කරන්නට යම් කිසි කෙනෙක් එදිනෙදා ජීවිතේ හුරු පුරුදු වෙනවා නම්, මම ඊට පෙර ධර්ම දේශනා බොහෝ මේකත් සිහිපත් කළා. ඒ සඳහා අපට අත්‍යවශ්‍ය වෙනවා කරුණු තුනක්: සිහිය, ප්‍රඥාව සහ වීර්යය. මොනවද අවශ්‍ය වෙන්නේ? සිහිය, ප්‍රඥාව සහ වීර්යය. ඉතින් ඒ පිළිබඳව ගොඩක් විස්තර කරන්න මේ මොහොතේ අපි කාලය වැය කරන්නේ නැහැ. සිහිය, ප්‍රඥාව, වීරිය අවදි කරගෙන දුබලතා හඳුනාගෙන අයින් කරන්නටත්, ගුණාංග හඳුනාගෙන දියුණු කරන්නටත් යම්කිසි කෙනෙක් වෙහෙසෙනවා නම් අන්න එතනටාට නිරන්තරයෙන් භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී භාවනා හතරක් කියනවා. මොනවද? කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා සහ පඤ්ඤා භාවනා. මොකද්ද කාය භවනා කියන්නේ? දැන් අපි මෙච්චර කාලයක් ඉගෙනගෙන හිටියේ භාවනා කියවහම සිත වඩනවා කියන එක විතරනේ. නේද? බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරනවා කයත් වඩන්නට ඕන. පින්නතුන් අහලා ඇති සමහර විට ওই සූත්‍ර දේශනාවල එහෙම කියවෙනවා භාවිත කාය භාවිත චිත්ත අභාවිත කාය අභාවිත චිත්ත. එතකොට භාවිත කාය භාවිත චිත්ත කියන්නේ වැඩූ කය ඇති වැඩූ සිත ඇති. එහෙනම් සිත විතරක් නෙමෙයි කයත් වඩන්නට ඕනේ. ඒ කියන්නේ කොහොමද? හොඳට කාලා බීලා ව්‍යායාම කරලා විටමින් අරගෙන එහෙමද? කය පෝෂණය කරන්න ඕන, කන්න බොන්නත් ඕන. හැබැයි මෙතන කය වඩනවා කියන්නේ ඒ අයෝමය පුරුෂයෝ වගේ ඇඟතර කරනවා කියන එක නෙමෙයි. සුදුසු තැන සුදුසු ආකාරයෙන් සංවර කරගන්නට කය පුහුණු කරනවා. දැන් මම මුලින් කිව්වනේ යමක් වඩවන්නට මොකද්ද කරන්න නැත්තේ? දුර්වලකම් හඳුනාගෙන අයින් කරගන්න ඕනේ. ශක්තිමත් වෙන්න අවශ්‍ය ගුණාංග හඳුනාගෙන දියුණු කරන්න. දැන් කය පිළිබඳවත් ඔය කරුණු දෙක හඳුනාගෙන පුහුණු කරන්න. අපි හිතමු දැන් වාඩි වෙලා බණ අහනකොට පැයක් හමාරක් ඉන්නකොට ටිකක් අමාරුයි නේ ඇඟට නේද? කකුල් රිදෙන්න ගන්නවා, කකියන්න ගන්නවා, තුනටිය අමාරු වෙනවා. එතකොට අපිට පුළුවන්ද එහෙම එහෙ ඇඹරෙන්නේ නලියන්නේ සිත කලම්බ ගන්නෙ නැතුව කය සංසුන් කරගෙන අවධානය යොමු කරගෙන බණ ටික ඉවර වෙනකන් අහන්න පුළුවන්ද? පුළුවන් නම් එපමණකට ඒ තැනත්තා කාය භාවනාව පුරුදු කරලා තියෙනවයි කියලා කියන්නට පුළුවන්. ඊළඟට අපිට යම් කිසි වැඩක් කරන්න ඕන වුනහම ඒ වැඩේට අවශ්‍ය විදිහින් අපේ කය යොදවන්නට පුළුවන් ද සෑහෙන වෙලාවක්. එපමණට එතනත්තා කාය භාවනා පුරුදු කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඔය මම කිව්වේ ඉතාම සරලව තව ගැඹුරට යනකොට යම් යම් මානසික ආවේගයන් තුලින් අපේ කය විකෘති වෙනවා. ද්වේෂය නිසා, රාගය නිසා, ක්‍රෝධය නිසා, ශෝකය නිසා, භීතිය නිසා, පසුතැවීම නිසා අපේ කය දඩබ්බර වෙනවා. යම් කිසි කෙනෙකුට ශෝකය බරපතල විදිහට ඇති වුනහම හෘද ස්පන්දනය වැඩි වෙනවා. ඒ කියන්නේ රුධිර සංසරණ පද්ධතිය සම්පූර්ණයෙන් විකෘති වෙනවා. ශ්වසන පද්ධතිය විකෘති වෙනවා. පේශි පද්ධතිය විකෘති වෙනවා. ජීර්ණ පද්ධතිය විකෘති වෙනවා. ස්නායු පද්ධතිය විකෘති වෙනවා. මේ ශරීරයේ ක්‍රියාත්මක කරන මේ සියලුම පද්ධතීන්ගේ ක්‍රියාකාරීත්වය විකෘති වෙනවා. ශෝකය බහුල වෙච්ච ගමන්, ද්වේෂය බහුල වෙච්ච ගමන්, රාගය බහුල වෙච්ච ගමන්, පසුතැවීම බහුල වෙච්ච ගමන්, භීතිය බහුල වෙච්ච ගමන්, මේ වගේ මානසික ආවේගයන් නිතර නිතර ඇති වෙනකොට මේ කය දඩබ්බර වෙලා විකෘති වෙනවා. අපි හිතමු මේ තමන්ගේ වැඩ ටික කරගන්න තරම්වත් කාය ශක්තිය නැති කෙනෙක් ඉන්නවා. හැබැයි තරහක් ආවම දෙතුන් දෙනෙකුටවත් අල්ලලා නවත්තන්න බැ මහ ගායක් මතුවෙනවා නේද? ඒ කොහොමද? අර මානසික ආවේගය තුලින් කය සම්පූර්ණයෙන් දඩබ්බර කරනවා. එතකොට ගහගන්නමයි යන්නේ, එල්ලෙන්නමයි යන්නේ. අපි කියන්නේ කටුවත්ත වගේ එල්ලි එල්ලිම යනවා කියලා. ඒක මනසෙත් ඒ දෝෂය තියෙනවා, හැබැයි කයෙත් ඒ දෝෂය තියෙනවා. ටිකක් හොඳට තරහ ගියාම බලන්නකො එක තැනක S2 පියාගෙන වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා බෑ, නලියනවා. නැගිටින්නමයි හිතෙන්නේ, යන්නමයි හිතෙන්නේ. ඒකනේ තරහ ගියාම මිනිස්සු හයියෙන් එහාට මෙහාට ඇවිදින්නේ, දුවන්නේ, පනින්නේ, කෑ ගහන්නේ නේද? එහෙම වෙන්නේ මොකක් නිසාද? මනසේ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ, කයටත් ඒ ආවේගයේ බලපවතුන. කයත් විකෘති කරනවා. මාංශ පේශි විකෘති කරනවා, හෘද ස්පන්දනේ විකෘති කරනවා, ස්නායු පද්ධතිය වේගෙන් ගැහෙන්නට ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට හැම දෙයක්ම විකෘති කරනකොට ඒ මොහොතේ කය සංසුන් කරගන්නට අපට පුළුවන්ද? බැරි වුණොත් ඉතින් ගහගන්න ගිහිල්ලා, බැනගන්න ගිහිල්ලා, මරා ගන්නට ගිහිල්ලා, පිහියනුම් කාලා ජීවිත කාලෙම අබ්බගත වෙලා, එහෙම නැත්නම් අකාලෙ මැරිලා ගිහිල්ලා අපාගත වෙන්නට මං සලස්සා ගන්නවා. මෙලවත් අපකීර්ති විඳිනවා, මෙලවත් හිරේ වැටිලා නීතිමය වශයෙන් දඬුවම් විඳිනවා, මෙලවත් අබ්බගත වෙලා අංග විකල වෙලා දුක් විඳිනවා, අකාලේ ජීවිතේ විනාශ කරගන්නවා, නිරයට වැටිලා අපාගත වෙලා බොහෝ කාලයක් දුක් විඳිනවා. මේ සියලුම හානිය සිද්ධ වෙන්නේ කුමක් නිසාද? නිසිතන කය සංවර කරගන්නට බැරි වීම නිසා. දැන් අපටත් තියෙන්නට පුළුවන් අකාලේ මැරෙන්න හේතු වෙන කර්ම. හැබැයි ඉතින් ගහගන්න යන්නේ නැති නිසා කාගෙන්වත් පිහියනුම් පාරක් කන්නේ නැහැ. කාගෙන්වත් වෙඩි පාරක් කන්නේ නැහැ. කාගෙන්වත් ගුටි කන්නේ නැතුව බේරිලා ඉන්නේ අපි අනිත් අයත් එක්ක ගහගන්න යන්නේ නැති නිසා නැත්තම් ඕන තරම් ගුටි කන්න, බැනුම් අහන්න, පිහි යනුම් කන්න, වෙඩිපාරවල් කන්න කර්ම අපි සතුවත් ඇති වෙන්නතුන. නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නට ඉඩ සලස්සන්නේ නැතුව අපට කය සංවර කරගන්නට පුළුවන් නම් ඒ තැනත්තාට අර කර්මය විපාක දෙන්නට ඉඩක් නැහැ. අන්න කාය සංවරය පුහුණු කරගත්තොත්, කාය භාවනාව හරියට දියුණු කරගත්තොත් ඒ තැනත්තාට එබඳු කර්ම මැඩගෙන යාමේ ශක්තිය තියෙනවා. එබඳු කර්ම අභිබවා යාමේ ශක්තිය තියෙනවා. එහෙම නැති වුණොත් ඉතින් අර විදිහට ජීවිත කාලෙම දුක් විඳින්නට මං සලස්සා ගන්නවා. ඊළඟට භීතිය නිසා, ශෝකය නිසා මේවා නිසාත් කය විකෘති වෙනවා. රාගය නිසා කය විකෘති වෙනවා. එතකොට පැවිද්දෙක් හැටියට ගත්තොත් ඒ රාගය තුලින් ඇතිවෙන කායික විකෘතිය හැම මොහොතකම පරිස්සමින් සිහි කල්පනාවෙන් සංවර කරගන්න ඕනේ. ගිහියෙක් හැටියට ගත්තොත් ඒ ගිහියාට සුදුසු තැන රාගය පවත්වන්නට පුළුවන්. හැබැයි නුසුදුසු තැන ඒ ඇතිවෙන විකෘතිය සමනය කරගන්න. එහෙම ගිහියා නොසුදුසු තැනේ කාය විකෘතිය සංවර කරගන්නට සමත් නොවුනොත් ඒ තැනැත්තා පරපුරුෂ සේවනයේට, පරදාර සේවනයේට, කාම විකෘතීන් වලට, කාම අපරාධ වලට ඇබ්බැහි වෙලා මේ ලෝක වශයෙන් අපවාද විඳිනවා, ලෙඩ රෝග හදාගන්නවා, අකාලේ විනාශ වෙන්නට මං හදාගන්නවා, සසර ගමනේ බොහෝ දුක් විඳින්නට මං තනාගන්නවා. කුමක් නිසාද? කාය සංවරය නිසි විදිහට පුරුදු පුහුණු කරපු නැති නිසා. යම්කිසි කෙනෙකුට හරියට මේ කාය භාවනාව පුරුදු කරගන්නට පුළුවන් නම් එබඳු කර්ම මැඩපවත්වා ගන්නට පුළුවන්. එබඳු කර්ම කෙනෙක් සතුව තිබුණත් ඒ කර්මය අවදි වෙන්නට නොදී යටපත් කරගන්නට ශක්තිය තියෙනවා එතනත්තා සතු. ඊළඟට අද කාලේ වෛද්‍යවරු කියනවා, අද කාලේ මේවට කියනවා මානසික ආතතිය කියලා. නිරන්තරයෙන් මනස කැළඹිලා ද්වේෂයෙන් හරි රාගයෙන් හරි ඊර්ෂ්‍යාවෙන් හරි ක්‍රෝධයෙන් හරි චිත්ත පීඩාවෙන් හරි ශෝකයෙන් හරි පසුතැවීමෙන් හරි නිතරම මනස ආවේගකාරී වෙලා. එහෙම මානසික ආවේග නිතර නිතර දරන පුද්ගලයාට අද වෛද්‍යවරු මොකද කියන්නේ? ජීවිතයේ අවසාන කාලෙ වෙනකොට අනිවාර්ය රෝග ලිස්ට් එකක් තියෙනවා. එහෙම මොනවද? දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල් ඒ කියන්නේ මේද තැන්පත් වීම, හන්දී දිමීම, හතිය, මහන්සිය, ඔව් ප්‍රෙෂර් එක, ඒ කියන්නේ අධිරුධිර පීඩනය. ඔය වගේ රෝග ගණනාවක් තියෙනවා ජීවිත කාලෙම අවසාන කාලෙ ඔත්පොල වෙලා විඳවන්නට වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අර නැවත නැවත ආවේග තුලින් මේ කයේ පද්ධතින් විකෘති කරනකොට, මම කිව්වනේ රුධිර සංසරණ පද්ධතියත් විකෘති කරනවා, ශ්වසන පද්ධතිය, ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය, පේශි පද්ධතිය ඔක්කොම විකෘති වෙනකොට මොකද වෙන්නේ? මේ කය ඇතුලේ ශ්‍රාවය වෙන හෝමෝන, එන්සයිම ඔක්කොම විකෘති වෙලා ශ්‍රාවය වෙනවා. මේ විකෘතිය හැමතිස්සෙම කය ඇතුලේ සිද්ධ වෙනකොට මේක ප්‍රකෘති වෙන්න නිවෙන්න වෙලාවක් ඇත්තෙම නැහැ. මොකකින් හරි පත් වෙච්ච ගමන්මයි ඉන්නේ. මෙහෙම වෙනකොට කාලයක් යද්දී ජීවිතය අගභාගේ වෙනකොට එහෙම්මම අර විකෘතිය තහවුරු වෙනවා. විකෘතිය තහවුරු වෙනවායි කියලා කියන්නේ ඉතින් අර වගේ රෝග ගණනාවක් අවසාන කාලේ උරුම කරගෙන විඳ විඳා ඉන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? කාය භාවනාව නැති නිසා. තවත් හේතු, ඔය රෝග මතුවෙන වෙනත් හේතුත් බලපාන්නට පුළුවන්. මේ මානසික ආවේග තුලින් ඇතිවෙන කායික විකෘතිතාවය සමනය කරගන්නට බැරි වුණොත් පුද්ගලයා ඔය වගේ කර්ම විඳවන්නට මං තනාගා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාය භාවනාව ප්‍රගුණ කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තාට කර්මය අභිබවා යාමේ උයනි ශක්තියක් මහේසාක්‍ය බවක් ඇති වෙනවා. දෙවැනි කාරණය සීල භාවනාව. මොකක්ද සීලයයි කියන්නේ? කය සහ වචනය සංවර කර ගැනීම. මොකක්ද සංවර කරනවයි කියලා කියන්නේ? අද කාලේ මේකත් ටිකක් වැරදි විදිහට තේරුම් අරන් තියෙනවා. සංවර කරනවා කියන්නේ වැඩිපුර කතා කරන්නේ නැතුව බිම් බලාගෙන, ඒ වගේම බොහෝම යටහත් පහත් කම් නැතුව එහෙම ඉන්නවා නම් තමයි සංවරයි කියලා අද කාලේ හිතාගෙන ඉන්නේ. ඒකත් එක්තරා සංවරයක් තමයි. හැබැයි අපි හොඳට තේරුම් ගන්නට ඕනේ සීලයයි කියලා කියන්නේ නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. නොකල යුතු තැනදී අතපය අකුලුවාගෙන ඉන්නවා වගේම කරන්න ඕන තැනදී අතපය දිගෑලලා කරන්න ඕන වැඩේ කරන්න පුළුවන් වෙන්නත් ඕන. එහෙම බැරි නම් ඒ තනත්තා සීලෙන් සම්පූර්ණයි කියන්න බෑ. තේරෙනවද? අපි නොකල යුතු දේ මොනවද? නොකල යුතු දේ ප්‍රාණඝාතය, හොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මත්පැන් බීම, අනුන්ට හිංසා කිරීම, අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, මේ වගේ අපරාධ තමන්ටත් අනුන්ටත් හානි පිණිස පවතින දේවල් නොකල යුතුය. මොනවද කල යුත්තේ? අම්මා තාත්තට සලකන එක, බිරිඳ ගැන සලකන එක, සැමියා ගැන සලකන එක, දරුවා ගැන සලකන එක, ගමට, රටට, සමාජයට, ජාතියට, ආගමට, සම්බුද්ධ ශාසනයට කල යුතු කොච්චර දේවල් තියෙනවද? එකක්වත් නොකොට මම නම් සත්තු මරන්නේ නැහැ, ඒ නිසා මං සිල්වත්. මම නම් මස් මාළු කන්නේත් නැහැ, ඒ නිසා මං සිල්වත් කියලා කිව්ව පමණට සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. සත්තු මරන්නේ නැතිනම් එපමණට හොඳයි, මස් මාළු නොකනවා නම් එපමණට හොඳයි. හැබැයි එහෙම නොකර සිටි පමණින් විතරක් සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ විරතිය විතරයි. එහෙම නැත්නම් අපි කියනවානේ චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල කියලා. වාරිත්‍රය පමණක් සම්පූර්ණ කළයි කියලා සීලය සම්පාදනය වෙන්නේ නැහැ. නොකල යුතු දේවල් නොකර ඉන්නවා වගේම කරන්න ඕන જાතිත් හොයලා බලලා කරන්න ඕන. දැන් අද කාලේ හුඟක් දෙනා නිවන් දකින්නට කියලා නොකල යුතු જાති ටික නොකරනවා, කර යුතු જાතිත් නොකර ඉන්නවා. ඒ කියන්නේ බිරිඳ ගැන තකන්නේ නැහැ, සැමියා ගැන හොයන්නේ නැහැ, දරුවා ගැන බලන්නේ නැහැ, මිල මුදල් ගැන, ඥාතීන් ගැන, ඒ වගේම ගේ දොර ඉඩකඩම් ගැන, ව්‍යාපාරය ගැන, ආවා වැඩක් නැහැ, ඕවා අපි ඉතින් මේ නිවන් දකින්න උත්සාහ ගන්න. අන්නේ විදිහට මේ පැවැත්විය යුතු જાතිත් අතරමඟ කඩා කප්පල් කරලා මහා නිකං අවුලක් ඇති කරගන්න. ඒකනම් භාවනාව නෙමෙයි, ඒකනම් සීලය නෙමෙයි, ඒක නෛෂ්ක්‍රම්‍යත් නෙමෙයි. මම නිතරම ධර්ම දේශනාවල සිහිපත් කරනවා පැවැත්ම සහ නැවැත්ම කියලා. අපට ධර්මතා දෙකක් තියෙනවා. නැවැත්මයි කියලා කියන්නේ නිවන් දැකීම සඳහා කල යුතු කොටස. ඒ මොනවද? අපේ මනසේ පහළ වෙන තෘෂ්ණාව, ක්‍රෝධය, මාන්නය, මමත්වය, උපාදානය, වෛරය, ක්‍රෝධය, මේවා හඳුනාගෙන ටික ටික අයින් කරන්න ඕන. ඕවයි නැවැත්විය යුතු දේවල්. මොනවද පැවැත්විය යුතු දේවල්? ධනය, ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, බිරිඳ, සැමියා, දරුවා, අම්මා තාත්තා, ජාතිය, රට, ආගම, සාසනෙ, මේවා පවත්වන්නට ඕනේ. ඒවා පවත්වන්නේ නැතුව කොහොමද ජීවිතේ පවත්වා ගන්න? කොහොමද ලෝකය පවත්වන්නේ? ඒ නිසා පැවැත්විය යුතු දේ පවත්වන්නට ඕන, නැවැත්විය යුතු මනසේ පහළ වෙන කෙලස් ධර්ම ටික නවත්වා ගන්න. අද කරන්නේ නවත්වන්න ඕන එක, ඒක මනස ඇතුළේනේ තියෙන්නේ, ඒක කාටවත් වෙන්නේ, ඒ ටික පවත්වනවා. පවත්වන්නට ඕන ටික කල්ලාතුවම කඩා බිඳ දානවා. ඒකනේ ලෝකෙට පේන ටික. ඒ මොකද බොහෝ දෙනා නිවන් දකින්න ගුණධම් පුරන්නේ ලෝකෙට පේන්න. ඒ ලෝකෙට පේන්න කරනකොට ලෝකෙට පේන ටික මුලින්ම කඩා හිරවනවා. හැබැයි ඒ ටික නෙමෙයි නවත්තන්න ඕන නිවන් දකින්න ලෝකෙට නොපෙනෙන ටිකයි. නොපෙනෙන ටික කාටවත් පේන්නේ නැති නිසා තෘෂ්ණාවයි, කුහකකමයි, මාන්නේ, ඊර්ෂ්‍යාවයි, මමත්වයයි, ආත්මార్థකාමිත්වය ඕවා දෝරේ ගලාගෙන ඇතුලේ පවත්වනවා. පවත්වන්න ඕන ටික කඩා කප්පල්. එහෙම වුණොත් ඒ තනත්තාගේ නිවන් දැකීම කෙසේ වෙතත් සීලයවත් සම්පූර්ණ වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා සීල භාවනාව සම්පාදනය වෙන්නට නම් ඒ තනත්තාට පුළුවන් වෙන්නට ඕනේ නොකල යුතු දේවල් නොකර සිටින්නට ඕනේ. කල යුතු දේවල් කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ නිසා කයින් සහ වචනෙන් නොකල යුත්ත නොකර සිටින්නට ඕන, කල යුත්ත කරන්නට ඕන. අන්න එහෙම කරනකොට ඒතනත්තා මහේසාක්‍ය භාවයටපත් වෙනවා. ඒතනත්තට ඕනම තැනක අභියෝග ජය ගන්නට පුළුවන්. දැන් සමහරු කියන්නේ අනේ අපි මෙච්චර හොඳට ඉඳලත් අපිටමයි කරදර එන්නේ, නිකන් ඔළුවට අත හොදලා යනවා අපි හොඳින් ඉන්න ඉන්න. ඇයි එහෙම වෙන්නේ? ඒ අය මේ සිල් රකින්නවා කියලා හිතාගෙන කරන්නේ නිකන් ඔක්කොම අතපය අකුලුවාගෙන නිකන් ඔළුව නමාගෙන ඉන්න එක්තරා නිෂ්ක්‍රීය නිවට භාවයක් තමයි අද හුඟක් දෙනා සීලය හැටියට හඳුනාගෙන තියෙන්නේ. එහෙම එකක් නෙමෙයි. හැබැයි අනිත් අයට එරෙහි වෙලා අභියෝග කරනවා කියන එකක් නෙමෙයි. සිල් සීලවන්තයා කවදාවත් තමන්ට හානි කරගන්නෙත් නැහැ, අනුන්ට හානි කරන්නෙත් නැහැ, අකුසල් කරගන්නේ නැහැ, මෙලව පරලව නසාගන්නේ නැහැ. හැබැයි අනිත් අය කරන જાති ඔක්කොටම ඔළුව නමාගෙන ඉන්නෙත් නැහැ. අන්න ඒකට තමයි කල යුතු තැන කල යුත්ත මොකද්ද කියලා හඳුනගන්න ඕනේ. කතා කරන්න ඕන තැන හඳුනගන්න ඕනේ. එතෙන්දි කතා කරන්න ඕනේ තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස. ක්‍රියාත්මක වෙන්න ඕන තැන හඳුනගන්න ඕනේ. එතෙන්දි ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් තමනුත් ඉවරයි, තමන්ගේ ගේ දොරත් ඉවරයි, රටත් ජාතියත් ඉවරයි, සාසනෙත් ඉවරයි, ඔක්කොම ඉවරයි. ඒක නෙමේ සිල්වත් බව කියලා කියන්නේ. එනිසා සීලවන්තයා නොකල යුත්ත නොකර සිටිනවාසේම කල යුත්ත කරනවා. මේ හැකියාව වර්ධනය කරගන්නට පුළුවන් නම් ඒතනත්තා මහේසාක්‍ය බවින් වැඩෙනවා. ඔහොම වැඩෙනකොට තමයි ඔන්න ඒතනත්තාට කර්මය අභිබවා යාමේ ශක්තිය ගොඩනැගෙන්නේ. ඊළඟට තුන්වෙනි කාරණේ තමයි චිත්ත භාවනාව. ඒ කියන්නේ සිත පුහුණු කිරීම. සිත පුහුණු කරනවායි කියලා කියන්නේ පැමිණෙන කරුණවලදී මනස කඩා වැටෙන්නේ නැති වෙන්නට මනස ශක්තිමත් කරගන්න. පැමිණෙන කරුණවලදී කියලා කියන්නේ තරහ ගන්නට කරුණු පැමිණෙනකොට තරහ නොගෙන ඉන්නට පුහුණු කරනවා. ශෝක වෙන්නට කරුණු පැමිණෙනකොට ශෝක නොවී ඉන්නට පුහුණු කරනවා. කරුණු පැමිණෙන්නේ නැති වෙලාවට නම් හිත ශක්තිමත්ව තියාගන්න අපි කාටත් පුළුවන්. නේද? ඒ වෙලාවට අපි ධර්මයක් දන්නවා, ඔක්කොම දන්නවා, අනිත් අයට කියන්නත් පුළුවන්, අවවාද කරන්නත් පුළුවන්. ඕක ඉතින් ලෝක ස්වභාවයනේ, කාටත් ඔහොම වෙනවනේ, අනිත්‍යයිනේ. මේ ලෝකේ හැම දෙයක්ම අපි කැමති හැටියට වෙන්නේ නැහැනේ. අපි ඕකට ගැන ඉතින් අඬලා දොල්ලා වැඩක් නැහැනේ. අනුන්ට වෙනකොට එහෙම කියන්න පුළුවන්. හැබැයි Tamanට ප්‍රශ්න වෙනකොට ඒ අනිත්‍යත් නැහැ, ඒ දුකත් නැහැ, ඒ අනාත්මෙත් නැහැ. ඒ ලෝක ස්වභාවයත් නැහැ. Taman ඒකෙන් කලබල වෙලා, කම්පණය වෙලා, පීඩා විඳිනවා. ඇයි එහෙම වෙන්නේ? චිත්ත භාවනාව නැතිකම නිසා. උපන්නා වූ මිනිසෙක් විසින් කළ යුතු කටයුතු දෙකක් තියෙනවා අනිවාර්යයෙන්ම. ඒ මොනවද? කුසල් දහම් සම්පාදනය කිරීම සහ සිත පුහුණු කිරීම. සිත පුහුණු කරන්නත් ඕන, කුසල් දහම් කරන්නත් ඕන. අද බොහෝ දෙනා කුසල් දහම් කරනවා. හැබැයි සිත පුහුණු කරනවා කියලා දෙයක් කරන්නවත් තියෙනවද කියලා අමතක කරලා තියෙනවා. සිල් ගන්නවා, භාවනා කරනවා, දානෙ දෙනවා, කටින පිංකම් කිය කරනවා, බණ කියනවා, බණහන ඔක්කොම කරනවා. හැබැයි පොඩි දෙයක් වෙනකොට මනස කලම්බාගෙන ඒයින් කඩා වැටිලා විනාශ වෙනවා. එහෙම වුණොත් කොච්චර සිල් රැක්කත්, කොච්චර දන් දුන්නත් ඒකේ තරම් ඵලදායක වෙන්නේ නැති වෙන්නට පුළුවන්. ඒයි ඵලදරන්න ඉඩක් නැහැ සිත දුබලව. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අවුරුදු 20,000ක් මහණදම් පිරුවා. කාය භාවනාවෙන් සීල භාවනාවෙන් ඉතා ඉහළට වැඩුණා. හැබැයි දිනක් උන්වහන්සේ අතින් ගහක කොළයක් කැඩුණා. මේක මහා අපරාධයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ එහෙම කරන්න එපා කියලා තියෙන නිසා ඒකට කියනවා ඇවතක් කියලා. ඒක නිවන් දකින්න බාධාවකුත් නෙමෙයි, අපාගත වෙන දෙයක්කුත් නෙමෙයි. තව උපසම්පදා භික්ෂුවක් හමු වෙ ඇවැද්දසා ගත්තා නම් ඒකෙන් පිරිසුදු වෙන්න පුළුවන්. මේක පොඩි දෙයක් නිසා මේ හාමුදුරුවෝ එතරම් සැලකුවේ නැහැ. හැබැයි අපවත් වෙන මොහොතේ මේක සිහි වුණා. අනේ මගේ සීලය පළුදුයි නේද කියලා හිතුණා. ඒ සිතුවිල්ලත් එක්ක පසුතැවීමෙන් අභාවයට ගිහිල්ලා ඒ ගහ යටම ණයෙක් වෙලා උපන්නා. දැන් ඇයිද එහෙම වුනේ? කාය භාවනාව වැඩුවා, සීල භාවනාව වැඩුවා, හැබැයි චිත්ත භාවනාව පුහුණු කළේ නැහැ. පසුතැවෙන්නට කරුණක් පැමිණෙනකොට පසුතැවෙන එකෙන් වැඩක් තියද පින්නතුනේ? පසුතැවෙනවා කියන්නේ අකුසලයක්. ඉතින් මේ වෙච්ච වැරද්ද මදුකට තව එකක් කරගන්නේ මොකටද? ඒ නිසා ඒක සිද්ධ වුණා. දැන් මම පුළුවන් හැටියට ඒකෙන් නැගී සිටිනවා. ඒක එහෙම සිද්ධ වුණාට මම මේ යහපත මම කරලා තියෙනවා. මාතින් එහෙම වුණේ කොයි විදිහෙන්ද? ඒ වරදින් මං නිදහස් වෙලා නැවත එහෙම නොකර ඉන්නේ කොහොමද? මෙන්න මේ විදිහට අපි නැගී සිටිනව ඇරෙන්නට පසුතැවෙන එක එච්චර තේරුමක් ඇති වැඩක් නෙවෙයි. එච්චර නෙවෙයි, කොහොමත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි. ඒ නිසා පින්නතුනේ අර සිත පුහුණු කරන්නට ඕන වෙන්නේ අන්න ඒ නිසයි. තරහ ගන්නට කරුණු නැති අවස්ථාවල නම් අපටත් ඉවසන්නට පුළුවන්. හැබැයි තරහ ගන්න කරුණු පැමිණෙනකොට ඉවසන්න පුළුවන්ද? පුළුවන් නම් තමයි අන්න චිත්ත භාවනාව වැඩිලා තියෙන්නේ. එහෙම නැත්නම් ටික ටික පුහුණු වෙන්නට ඕන. මෙතනදි නේද මනස රැක ගන්න ඕන? ශෝක කරන්න කරුණු එනකොට නේද මගේ මනස කඩා වැටෙන්නේ නැතුව පවත්ව ගන්න ඕන නැත්තේ? එහෙම නැත්නම් තැති ගන්නට බියපත් වෙන්නට කරුණු පැමිණෙනකොට නේද මගේ මනස රැක ගන්නට නැත්තේ? මෙන්න මේ විදිහට රාගයෙන් විපරීත වෙන්නට කරුණු පැමිණෙද්දි නේද මගේ මනස රකින්න නැත්තේ? මේ විදිහෙන් කල්පනා කරලා Tamanගේ සිත රැක ගන්නට පුළුවන් නම් ඒ ප්‍රතිපදාවට උත්සාහයට කියනවා මොකක් කියලාද? චිත්ත භාවනාවයි කියලා. යමෙක් චිත්ත භාවනාව පුහුණු කරනවා නම් ඒතනත්තාට අර වගේ කර්ම බොහෝමයක් අභිබවා යන්නට පුළුවන්. දැන් අරහාමුදුර අර කොලයක් කැඩීම නැමැති පුංචි දෙයක් කරහා පසුතැවීම නිසා අර තිරිසන් අපාය ඉපදිලා බොහෝ කාලයක් බුද්ධ කල්පයක් මුළුල්ලේ උන්වහන්සේට දුක් විඳින්නට සිද්ධ වුණේ ඇයි? ඒ පසුතැවීම චිත්ත භාවනාව පුරුදු පුහුණු කරපු නැති නිසා. ඒ නිසා යමෙක් චිත්ත භාවනාව පුහුණු කළොත් තමයි කර්මය අභිබවාගෙන යන්නට පුළුවන් මහේසාක්‍ය බව ඇති කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට හතරවෙනි කාරණේ තමයි ප්‍රඥා භාවනාව. මොකක්ද ප්‍රඥාවයි කියන්නේ? යමක් නිවැරදිව වටහා ගන්නට තියෙන මානසික ආලෝකය. අපි දැන් මේ ඇස් දෙකින් රූප හරියට පෙනෙන්නේ අපට ආලෝකය තියෙන නිසානේ. ආලෝකය අඩු වුණොත් අපි වැරදි විදිහටයි හඳුනා ගන්නේ. අන්න ඒ වගේ මනසෙහි තියෙනවා සිත තුලින්ම ගොඩනැගෙන එක්තරා ආලෝකයක්. ඒකට කියනවා ප්‍රඥා ආලෝකයයි කියලා. ඒ ප්‍රඥා ආලෝකය තියෙන පමණට තමයි අපි මනසින් හරියට දේවල් හඳුනාගන්නේ. ප්‍රඥාව අඩු වෙන්න වෙන්න අපි දේවල් පටලවාගෙනයි වටහා ගන්නේ. එහෙමනම් කොහොමද ප්‍රඥාව දියුණු කරගන්නේ? සිතුවිලි, වචන, ක්‍රියා, සිදුවීම් හැම දෙයක්ම නැවත නැවත හේතුඵල වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරමින් දකින්නට උත්සාහ කරද්දී තමයි අපිට ටිකෙන් ටික ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන්. මේක කුසලයක්ද අකුසලයක්ද? මේක හොඳක්ද නරකක්ද? මොන හේතුවෙන්ද මේක සිද්ධ වුනේ? මේ ඵලය ඇති කරපු හේතුව මොකක්ද? හේතුඵල වශයෙන්, කුසල අකුසල වශයෙන්, සද්ධර්මයේ අසද්ධර්මයේ වශයෙන් නැවත නැවත වෙන්කොට පරීක්ෂා කරලා බැලීමේදී තමයි අපේ ප්‍රඥාව ටිකෙන් ටික වර්ධනය වෙන්නේ පිණතුනේ. අන්නේ විදිහට ප්‍රඥාව වඩවා ගත්තොත් යම් කිසි කෙනෙකුට කර්මය අභිබවා යන්නට පුළුවන්. අඟුලිමාල කුමාරයා දහස් ගණනක් මිනිසුන් තමන් අතින් මැරුණා. හැබැයි උන්වහන්සේ පසුව හඳුනාගත්තා මේ කර්මය දැඩිව උපාදාන කරගත්තොත් එයින් භවය හටගන්නවා, එයින් නැවත බොහෝ දුක් විඳින්නට සිද්ධ වෙනවා. එහෙමනම් උපාදානය අතහරින්නට පුළුවන් නම් කර්ම ගොන්නක් තිබුණත් විපාක දෙන්නට ඉඩක් තියද? නැහැ. සියල්ල අතහැරලා දැම්මා උන්වහන්සේ නිදහස් වුණා. එතකොට උන්වහන්සේ ඒ තරම් මනුෂ්‍ය ඝාතන කර්ම කරගෙනත් ප්‍රඥාව වැඩ වූ නිසා එයින් නිදහස් වෙලා විමුක්තිය ලැබුවා. අරහාමුදුරෝ කොලේ කඩලත් සිත රැක ගන්නට බැරි නිසා අපාගත වුණා. මේකෙන් කියන්නේ මිනිස්සු මැරුවත් කමක් නැහැ, පව්කම් කළත් කමක් නැහැ, බය වෙන්න එපා කියන එක එහෙම නෙමෙයි. පව්කමට බය වෙන්නට ඕන, පව්කමට ලැජ්ජා වෙන්නට ඕන. හැබැයි යම් කර්මයක් තමන් අතින් කෙරිලා තියෙනවා නම් මේ වෙනකන් ඒවා ගැන පසුතැවෙන එක නෙවෙයි කල යුත්තේ. ඒ කර්ම විපාකේ යට කරගෙන මින් එහාට චිත්ත ශක්තිය අවදි කරගෙන සියලු කර්ම වේගයන් අභිබවාගෙන යාමේ මහේ සාක්‍ය බව ඇති කරගන්නටයි අපි උත්සාහ කළ යුත්තේ. එනිසා මේ කරුණු නැවත නැවත සිහිනුවණින් කල්පනා කරලා කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන මේ කරුණු හතර එදිනෙදා ජීවිතේ පුරුදු පුහුණු කරලා මානසික වශයෙන් මහේ සාක්‍ය බව ගොඩනගාගෙන කර්ම ශක්තිය අභිබවා යාමේ ඒ ආධ්‍යාත්මික මහේ සාක්‍ය බව ගොඩනගා ගන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරන මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණේ කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් අපි හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු.